පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මගින් තහවුරු කර ඇති භාෂණය හා ප්‍රකාශනයේ නිදහස බාධා වන අයුරින් සම්මත කරන්නට යෙදුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම වර්තමාන රජයේ මූලික මැතිවරණ සටන් පාඨයක් විය. එසේම නවෝත්පාදන සහ උසස් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් ඩිජිටල් ආර්ථිකයක් හඳුන්වා දීම රජයේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙහි කොටසක් ලෙස සඳහන් වී ඇති නමුත් යෝජිත ක්‍රියාමාර්ග හරහා එහි මූලික පරමාර්ථ සාධනය නොවන බව පෙනෙන්නට තිබේ. එබැවින් පහත සඳහන් ප්‍රශ්න මා යොමු කරන අතර ඒවට නිවැරදි පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙමි. ශ්‍රී ලංකාවේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත මෙම රජයේ විසින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන්නේ කවදා? මොකද මේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක එවකට විපක්ෂයේ අපි සියලු දෙනාම විරුද්ධ වුණු පනතක්. ඉතින් මේක සංශෝධනය කරන එක මැතිවරණ වේදිකාවේ පුනපුනාම කියවන ලැබුවා. කවදද මේක සංශෝධනය කරන්නේ? පනත සංශෝධනය කරන තෙක් ඒ ක්‍රියාත්මක වීම මුළුමනින්ම බලරහිත කරන්නේද? ඒකට හේතුව ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක උපයෝගී කරගෙන විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම භාෂණයේ අයිතිය, කතා කිරීමේ අයිතිය සහ මුලින්ම උල්ලංඝනය වෙනවා. බලරහිත නොකරන්නේ නම් මේ මන්ද? මෙම පනත සංශෝධනය කිරීමට හෝ මුළුමනින්ම බලරහිත කිරීමට රජය විසින් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? මෙම පනත යටතේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන කොපමණද? ඒ අතරින් බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් ගණන කොපමණද? අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් නීතිය මගින් දඬුවමට ලක් වී ඇති වැරදිකරුවන් ගණන කොපමණද? අපි විශ්වාස කරනවා මේ පනත ඇත්ත වශයෙන්ම මුළුමනින්ම හකුලාගත යුතු පනතක්. මොකද මේක පාවිච්චි කරලා දේශපාලන පලිගැනීම් සිදුවීම අද දවසේ විතරක් නෙවෙයි එදා දවසෙත් ක්‍රියාත්මක වුණු නිසා. යෝජිත ආදායම් බදු සංශෝධිත පනත මගින් තොරතුරු තාක්ෂණය හරහා උපයන විදේශ විනිමය 15%ක බද්දක් අප්‍රේල් මාසයේ සිට පැනවීමට රජය යෝජනා කර ඇති අතර මෙම බද්ද සේවා අපනයන ශේෂ්ත්‍රයේ නියැලෙන අපනයනකරුවන් කී දෙනෙකුට බලපානු ඇතැයි රජය අපේක්ෂා කරන්නේද? එමගින් වාර්ෂිකව ඉපැයීමට බලාපොරොත්තු වන බදු මුදල් ප්‍රමාණය කොපමණද? මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි කථානායකතුමා. විශේෂයෙන්ම මේ සභාවේම කැබිනට් ඇමතිවරයෙක් කර්මාන්ත ශේෂ්ත්‍රය භාර ඇමතිතුමා බොහොම පැහැදිලිව කියන ඔහු මේ බද්දට විරුද්ධයි කියලා. ඒක ඔහු මම දන්න විදියට ප්‍රවෘත්ති නාලිකාවට කියලා තියෙන. ඒකේ විෂුවල්ස් ඔක්කොම තියෙනවා. එතුමා ඒකට විරුද්ධයි. ඒතකොට අපිට දැනගන්න කැමති ක්‍රියාත්මක වෙන්නේ උපයන විදේශ විනිමය මත 15%ක බද්ද ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තියද? එහෙම නැත්නම් ඇමතිවරයාගේ විරෝධතාවය මත මේක රජයේ හකුලාගෙන තිබෙනවද? මොකද හකුලා ගත්තනම් ඒක සුබවාදී දෙයක් හැටියට අපි දකිමු. ඒ කියන්නේ විග්‍රහයක් ලබා දෙන්නේ කියලා පිළිගැනීමක් කරනවා. මෙම බදු මුදල් විදේශ ප්‍රේෂණ වලින් වෙන්කර හඳුනා ගැනීම සඳහා මේ වන විට රජය විසින් වැඩපිළිවෙලක් යෝජනා කර තිබේද? ඒ කුමක්ද? නොයසේ නම් මේ මන්ද? මෙම බද්ද පැනවීම හරහා සමස්තයක් ලෙස ඩිජිටල් ආර්ථිකයේ කෙරෙහි සහ විකල්ප මුදල් විසුද්ධිකරණ ක්‍රම මත ඇති කරනු ලබන උත්ප්‍රේරණය සම්බන්ධයෙන් රජය විසින් සිදු කර ඇති අධ්‍යයනයන් සභාගත කරන්නේද? මොකද මේ ක්‍රමවේදය මේ බද්ද තුලින් හවාලා උණ්ඩියල් වැනි ඒ මුසල් විසුද්ධිකරණ ක්‍රමවේදවලට සම්බන්ධ ක්‍රමවේද ප්‍රචලිත වීමක් සිදු වෙනවා කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම ඉතාමත්ම පුංචියට පටන්ගත්තු ව්‍යාපාර ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් කර්මාන්තකරුවන් ඒ ඉන්ටර්නෙට් එක උපයෝගී කරගෙන ඒ ප්ලට්ෆෝම්ස් උපයෝගී කරගෙන ඇත්ත වශයෙන්ම ඒ අයගේ සේවාවන් අපනයන ක්‍රියාදාමයක් බොහොම ශක්තිමත් කරනවා. හොඳ ආදායමක් උපයනවා. ඒ නිසා මම රජයේ පිළිතුරු වශයෙන් මම අහන්න කැමතියි, කරුණා කරලා මේ 115 බද්ද ඉවත් කරන්නට ඔබ කටයුතු කරනවාද? ඒ වගේම ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක ක්‍රියාත්මක කිරීම අද දවසේ සිට අත්හිටුවන්නට ක්‍රියාමාර්ග ගන්නවද? අලුත් නව නීති රීති පද්ධතියක් ගෙන එනකම්.
ගරු අමාත්‍යතුමා,
රු කතානායකතුමනි, ස්ථාවර නියෝග 27 යටතේ විපක්ෂ නායකතුමා විසින් මතු කරන ලද ප්‍රශ්නය සම්බන්ධයෙන් මම පිළිතුරු සපයන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් රජය ජනතාවගේ භාෂණයේ අයිතිය සුරක්ෂිත කිරීමට අපි හැම විටම කටයුතු කරනවා. අපි මැතිවරණ ප්‍රකාශනය අනුව අපි ලබා දුන් ජනතාවත් එක්ක ඇති කරගත්ත සම්මුතිය අනුව විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත මෙම රජය විසින් සංශෝධනය කිරීම කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා විපක්ෂ නායකතුමනි. එවැගේම 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට තවදුරටත් සිදු කළ යුතු සංශෝධන කඩිනමින් හඳුනා ගැනීමට මහජන අදහස් විමසීම මගින් සහ විශේෂයෙන් ජනමාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන් හා අනිකුත් අදාළ පාර්ශ්වයන් වෙතින් අදහස් හා යෝජනා ලබා ගැනීම මගින් අවශ්‍ය පියවර ගැනීමට අංක අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 25 201 821 0.05 2025 පෙබරවාරි 9 අමාත්‍ය මණ්ඩල තීරණයක් ගැන තියෙනවා. ඒ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, එවැගේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අධිකරණ හා ජාතික කබත් අමාත්‍යාංශ 3 වෙත නියම කරලා තියෙනවා. ඒ අමාත්‍යාංශ 3 සහභාගීත්වයෙන් ඒකාබද්ධ කමිටුවකින් මේ කටයුතු සිද්ධ කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඒ වගේම පනත සංශෝධනය කිරීමට සියලු සංශෝධනයන් ඇතුළත්ව පිළියෙල කරනු ලබන මූලික කෙටුම් පතක්, එම නැත්නම් සංකල්ප පත්‍රිකාවක් සලකා බැලීම පිණිස ඒකාබද්ධ සංදේශයක් ලෙස අදාළ අමාත්‍යවරුන් මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉහත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් 2025/2/9 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් නියම කරලා තියෙනවා. එවැගේම ගරු විපක්ෂ නායකතුමා විමසා සිටියා මේ පනත යටතේ අත්අඩංගුවට කවුරුවත් ගෙන තියෙනවද කියලා. කිසිවකුත් අත්අඩංගුවට ගෙන හෝ කිසිවකුත් බන්ධනාගාරගත කරලා නැහැ. ඒ වගේම මේ පනත යටතේ කිසිවකුටත් නඩු පවරලා නැහැ. ඒ වගේම මම හිතන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ නොවුනත් යෝජිත බදු සංශෝධන පිළිබඳ විමසීමක් 27/2 යටතේ මා අවසාන වශයෙන් විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කළ තිබුණා. ඒ විශේෂයෙන් යෝජිත ආදායම් බදු සංශෝධිත පනත මගින් තොරතුරු තාක්ෂණය හරහා උපයන විදේශීන්මේ 15% බද්ද සම්බන්ධයෙන් තමයි මේ අහලා තිබුණේ. ඔබ දන්නවා මේ අපනයන සේවා සම්බන්ධයෙන් පහුගිය රජයේ රනිල් මහත්මයාගේ ආණ්ඩුව 30% බද්දක් යෝජනා කරලා තිබුණා. එම ආණ්ඩුවේ බදු එම යෝජනාව අපි ආණ්ඩුවේ බදු සමාලෝචනයේදී 15% දක්වා අඩු කරන්න අපි කටයුතු කළා. ඒ අනුව සේවා අපනයන ක්ෂේත්‍රයේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වාසික තැනැත්තන් විසින් ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත අය කිරීමට යෝජිත ආදායම් බද්ද ශ්‍රී ලංකාවේ වාසික තැනැත්තන් විදේශයට සපයන තොරතුරු තාක්ෂණය ඇතුළු සියලුම සේවාවන්ගේ ලාභ මත අය කරනු ඇත. සේවාපනයන ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයන්ගේ පුද්ගල ආදායම් බද්ද සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 1.8 බදු නිදහස් දීමනාවක් හිමිවන අතර පළමුවෙනි රුපියල් මිලියන සඳහා 6% අනුපාතයකටත් ඉතිරිය සඳහා සියයට පහලොක අනුපාතකටත් බදු අය කරන්න තීන්දු කරලා තියෙනවා. කෙසේ වෙතත් බාණ්ඩ අපනයන ඇතුළු අනිකු සේවාවන් සඳහා උපනය උපයන ලාභය වැඩිවීම අනුව උපරිමේ සියයට දක්වා පුද්ගලා ආදම් බදු අය කරනවා. නමුත් මෙතනදී සියයට පහලොකට සීමා කරලා තියෙනවා. සේවාපනයන ශේත්‍රයේ නියලෙන අපනයනකරුවන් සම්බන්ධයෙන් තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගත තියෙනවා. මේ බද්ද මගින් 2025 වසර සඳහා අපි බලාපොරොත්තු වෙන ආදායම් ඇස්තමේන්තුව දල දේශීය නිෂ්පාදිතෙන් 0.4ක් හැටියට තමා ඇස්තමේන්තු කරලා තියෙන්නේ. විශේෂයෙන් වාසිකයන් පමණක් මෙම බද්දට යටත් වන බැවින් නිර්වාසිකයන් වන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ මෙම බද්දට යටත් වෙන්නේ නැහැ. කිසිලෙසකින්වත් ඒ ප්‍රේෂණ මෙම බද්දට යටත් වෙන්නේ නැහැ. බදු ඒවට බදු පනමක් කරලා නැහැ. මෙම බදු අය කිරීම සුයන් තක්සේරු වාර්තා කිරීම යටතේ සිදු කරන බැවින් එලෙස බදු මුදල් විදේශ ප්‍රේෂණවලින් වෙන්කර හඳුනා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන් මෙහිදී අපි අවසාන ප්‍රශ්නයෙන් ඩිජිටල් ආර්ථිකයේ විකල්ප මුදල් විශුද්ධිකරණ ක්‍රම මත ඇති කරන උත්පේරණය සම්බන්ධ විමසලා තිබුණා. විශේෂයෙන් මෙහිදී අපි ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අධ්‍යයනයක් අපි විසින් සිදු කරගෙන ලබනවා. එහෙත් මෙහිදී අපි මේ බදු ක්‍රමය සාධාරණ පවත්වාගෙන සාධාරණත්වයේ මූලධර්මය මත සකස් කරන ක්‍රමවේදයක් තමයි මේ බදු ප්‍රතිපත්ති හරහා අපි සිදු කරලා තියෙන්නේ. මේ කාරණා තමයි විපක්ෂ නායකතුමනි ඔබගේ 27 ප්‍රශ්නෙට මට ලබා දෙන්න තියෙන්නේ. බොහොමත්ම ස්තුතියි.
ගරු පත්‍රනායකතුමෝ.
කරුණාක් පැහැදිලි කරගන්න පුළුවන්ද?
පුළුවන්
කියලා. ගරු අමාත්‍යතුමනි, දැන් ඔබතුමා කිව්වා මේ පසුගිය සමයේ මේ බද්ද තිබුණේ 130ට කියලා. ඔබතුමාලා ඒක 115ට බැස්සුවයි කියලා. ඒක කරන්නටත් අපිට දැනගන්න ලැබුණා IMF එකත් එක්ක සාකච්ඡා කරලා තමයි මේ වැඩේ කරේ කියලා. ඉතින් මම අහන්න කැමතියි ඇයි IMF එකත් එක්ක සාකච්ඡා කරලා මේ සම්පූර්ණ බද්ද ඉවත් කරන්නට කටයුතු කරේ නැත්තේ? මොකද මේ බද්ද පැනවීම තුළ අපනයන සේවා ශාස්ත්‍රයේ, තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ, ඩිජිටල් ශාස්ත්‍රයේ විශාල ප්‍රමාණයක් ශුද්‍ර මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකින් හොඳ ආදායමක් උපයනවා. ඒක ඇත්තටම අපේ රටට ඩොලර් ආදායම් ඉපයීමක්. එතකොට මේ ආර්ථික අර්බුදය තුළ මම හිතන්නේ ඔබ රජයේ අපි හැමෝගේම ඉලක්ක වෙලා තිබෙන්නේ ඩොලර් ආදායම වර්ධනය කිරීම. ඉතින් මේක ඩොලර් ආදායම වර්ධනය කිරීමට හානියක්. ඉතින් මම යෝජනා කරන ඔබතුමාට මේ තවමත් මේක ප්‍රමාද නැහැ. විශේෂයෙන්ම මේ අයවැය යෝජනා සංශෝධනය කිරීමේ අවස්ථාව තිබෙනවා. කරුණාකරලා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අවධානයට යොමු කරලා මේ 115 බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට ඔබතුමාලා කටයුතු කරන්න. මොකද 30 ඉඳලා 15ට අඩු කරයි කියන එක තුලින් මම හිතන්නේ මේ අපනයන ශාස්ත්‍රයට වැඩියම් සහනයක් යම් සහනයක් ලැබෙයි නැහැ කියලා කියන්නේ. නමුත් කරුණාගම එක සහමුලින්ම ඉවත් කරලා අපේ ඩිජිටල් අපනයන ශාස්ත්‍රයට ලොකු ශක්තියක් ලබා දෙන්නේ කියලා ඉල්ලීම කරනවා. මොකද ඩිජිටල් අපනයන ප්‍රවර්ධනය කිරීම ඔබතුමාලගේ රජයේ ප්‍රතිපත්තියයි. ඉතින් මේක කතාවෙන් කියනා වගේම මේක මහ පොළවේ සත්‍යයක් බවට පත් කරන්නට මේ 115 බද්ද ඉවත් කිරීමේ යෝජනාව රජය තුල සාකච්ඡා කරලා ඒක ක්‍රියාත්මක කරන්නයි කියලා
අපි යෝජනා කරා. අමාත්‍යතුමා, මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා,
මම ඒ සඳහා පැහැදිලි කිරීමක් කරනවා. පළවෙනිම මේ 130 තත්වය තිබුණේ අපි කවුරුත් දන්නවා IMF එක වැඩසටහන යටතේ මෙතෙන්දි වෙන්නේ රජයේ ආදායම් රෙවෙනියු මෙෂර්ස් සම්බන්ධ ප්‍රශ්නේ. ඉතින් අපි කැමැති සියලුම බදු අයින් කරලා කරන්න පුළුවන් නම්, නමුත් අපි මේ සාකච්ඡා නෙගෝෂියේෂන් එකක් කියන්නේ අපිට පුළුවන් උපරිමයේ ගිය වගේම අපි නෙගෝෂියේෂන් කරලා සම්පූර්ණයෙන් අයින් කරගත්තුවත් තියෙනවා. ඒ කියන්නේ IRIT එක, ඉම්පියුටඩ් රෙන්ටල් ඉන්කම් ටැක්ස් එක සම්පූර්ණයෙන් අයින් කරගත්තා. ඒ වගේම බදු සහනේ VAT. මෙතෙන්දිත් ඇත්තටම මේ පල්ලහැ ප්‍රමාණයකට 15ට ගෙනෙන්නේ ඒකට හේතුවක් ඇතුව. ඒක තමයි පැතිකරේ බදු ගෙවීමේ මූලධර්මයේ පැහැදිලි කිරීම. ඒ කියන්නේ ෆෙයාර්නස්, සෑම තැනත් එක්ම ලංකාවේ බදු ගෙවන්නට ඕනේ. ඒකට පුද්ගලයන් අදාළයි, සමාගම් අදාළයි. හැබැයි බදු නිදහස් සීමාවක් තියෙනවා. ඒ පුද්ගලයන් නේවාසික පුද්ගලයෙක් වෙන්නට ඕනේ, රෙසිඩන්ට් පර්සන්. ඒ රෙසිඩන්ට් පර්සන් කෙනෙක් ලංකාවෙන් හෝ පිටරටකින් උපයන සියල්ල යටත් වෙන්න ඕනේ. හැබැයි දිගටම මේ බද්ද ගෙනෙන්න හේතුව දැම්මෙත් ඒ කියන්නේ පිටරටට කරන සේවා අපනයනේ. මේ ඩිජිටල් විතරක් කියලා මේක ලඝු කර ගැනීම ගැටලු සාගතයි. සේවා අපනයනේ මත බදු අය කිරීම. මොකද ජාත්‍යන්තර ගනුදෙනුවලදී දැන් තියෙන ප්‍රවණතාවයේ තමයි විශේෂයෙන් බදු හැංගවීම, tax evadence and avoidance කරනවා කියන එක පිළිබඳ OECD මේ වාර්තාවක් ඉදිරිපත් කරලා global minimum taxation එකකුත් යෝජනා කරලා තියෙනවා. ඉතින් අපි ඒ කරුණු සැලකිලිට භාජනය කරලා තමයි මේ ඉදිරිපත් කිරීම කරලා තියෙන්නේ. හැබැයි මේ සඳහා ආදායම් බදු ගෙවන්න අපි කවුරුත් දන්න මේ දැන් රට ගොඩ යන්න අපිට ආදායම් තියෙනවා නම් ඒ සීමාවන් යටතේ ගෙවන්නට ඕනේ. එතකොට මේ පුද්ගලයාගේ වගකීම තමයි තමුන්ට ලැබෙන ආදායම ඩික්ලෙයා කරලා අදාළ බදු ප්‍රතිශතය ගෙවන්න. කෙසේ වෙතත් මේ ශේත්‍රයේ සැලකිලිට භාජනය කරලා මේ සේවා ශේත්‍රයේ සැලකිලිට භාජනය කරලා තමයි 15% යොදන්නේ. එතකොට පුද්ගලයෙකුට දැනට අපි පුද්ගලෙන් දෙන්නෙක් ගත්තොත් එක්කෙනෙක් රුපියල් අපි තන 105ක ආදායමක් උපයනවා කියලා ලංකාව ඇතුලේ තැන පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් 105ක ආදායමක් උපයනවා එයාට රට ඇතුලෙත් ආදායමක් තියෙනවා මේ ඩිජිටල් සේවාවෙනුත් යම් කිසි කොටසක් එනවා. ඒතර අපි එයා කියන්නේ සේවා ආපනයනිනුත් යම් කිසි කොටසක් එනවා. සේවා ආපනයනින් යම් කිසි කොටසක් එන්නේ නැතුව යම් පුද්ගලයෙක් 105ක් ආදායමක් ගත්තා නම් ලංකාවේ පද්ධතිය යටත් අපි ගෙවන්නට ඕනේ. දැන් අපි කවුරුත් එකයි සාධාරණ එක තමයි 1,000 මාසෙට 1,000 වැඩිපුර. එයා කොහොමද බදු ගෙවන්නේ? ඊළඟ 83,000/6කුත් ඊළඟ 41,000/18කුත් 24කුත් 30කුත් 36ක් වශයෙන් තියෙනවා. ඒක තමයි දැන් අපි කැමතිුණාවක දැන් රිය සාධාරණ මට්ටම. හැබැයි මේ සේවා අපනයනය කරන කෙනාට විශේෂ වාසියක් ලැබෙනවා. මොකක්ද ඒ වාසිය? එයාගේ 105න් පළවෙනි 150,000 වෙනවා. දෙවෙනි 83,000/6යි. ඉතුරු ශේෂයටම වදින 15%. ඒතකොට එයාට විශේෂ වාසියක් එතෙන්දී ලැබෙනවා. අන්නේ වාසිය ලබා ගැනීමට එයා ඔප්පු කරන්න ඕන. එයා සුවයන්ව තමුන්ගේ බදු තක්සේරුව ඉදිරිපත් කරනකොට තමුන් මේක සේවා අපනයනය කරලා ලබාගත්තු එකක්. ඒ නිසා තමයි බැංකුව රාක් ඉදිරිපත් කරන්න ඕනයි කිව්වේ. ඉතින් මේ වගේ දේවල් වලට මුවා වෙලා සමහරට බදු ගෙවිය යුතු අය නොගෙනවා ඉන්නවාද කියන කාරණේ වෙනම දෙයක්. එහෙම නැත්නම් මේක අසාධාරණ බද්දක් පනවල නැහැ. විශේෂයෙන්ම සාධාරණ භවයේ මූල ධර්මයේ රැකීම පදනම් කරගෙන සහ ජාත්‍යන්තරව ගොඩනැගෙන මේ ජාත්‍යන්තර ගනුදෙනු හරහා ලෝකයේත් එක්කකට ගැට ගැහිලා යන නව ප්‍රවණතාවයක් එක්ක මේ වැඩ කටයුතු කළේ. එහෙම නැත්නම් කිසිම ආකාරයක මේදී අසාධාරණ බදු පැනවීමක් කරලා නැහැ.
අමාත්‍යාංශ නිවේදන තරණ කටයුතු
මේ ගරු ඇමතිතුමා දැන් ඔන්ලයින් බදු ගහනකොට දැන් බදු ගහනවා කිව්වනේ මේ කට්ටියගෙන් ඒක පැත්තකින් තියමුකෝ. දැන් ඔන්ලයින් කැසිනෝ දැන් ඔබතුමා දැන් යන්න ටෙලිෆෝන් එකට දැන් ගිහිලා බලන්න ඔන්ලයින් කැසිනෝ කීයක් තියෙනවද කියලා. දැන් 1-5ක් මේ කට්ටියට බදු ගහන්නේ නැහනේ. දැන් බලන්න මම නම් කියන්න අවශ්‍ය නැහැ. ඔබ ගිහිලා බලන්න ඔන්ලයින් කැසිනෝ කියලා Google එකට ගහන්න. එතකොට එන කැසිනෝ කීයක් තියෙනවද කියලා බලන්න. ඇයි 4-5ක් මේ මිනිසුන්ගේ බදු ගහන්නේ නැත්තේ? දැන් අවුරුදු ආපු දවසේ දැන් අපි කිව්වා කරුණාකරලා මේ ඕන තරම් හදිසි පනත් ගේන්න පුළු. මේ amendment එක ගේන්න තිබුණා ඕන තරම් කල් තිබ්බා. අපි ගියාණ්ඩුවටත් කිව්වා. හරි එහෙනම් ඔන්ලයින් ගෙවන කට්ටියකින් වැඩ කරන කට්ටියකින් බදු ගහන්න පුළුවන් නම් 15%. ඇයි ඔන්ලයින් කැසිනෝකට බදු ගහන්නේ නැත්තේ?
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඇත්තටම අපේ තියෙන බදු නීතියට අනුව බදු ගහන්න නැති නෑ සියලු. මම කලිනුත් කිව්වා සෑම තැනත් එක්ම මේ බදු නීතියට යටත්. තෑම තැනත් මේක ඉන්ඩිවිජුවල් කෙනෙක්. එතකොට කවුරු හෝ බදු නොගෙවා ඉන්න මේ කියන සමහර ඒවල් තියෙනවා. බදු අයකර ගැනීම ට්‍රේස් කර ගැනීමේ තාක්ෂණික ගැටලු ගණනාවක්. මේවා අපි අය කරන්නේ නැතුව ඉන්නවනේ. ඉදිරියේදී ක්‍රිමින් කරනවා. ඒ විතරක් දැන් ඔන්ලයින් යන්නට ඕනේ නැහැ. අපි බලමු අපි කවුරුත් දන්නවා මේ ව්‍යාපාරික ලෝකේ. නෑ මම පොඩක් නෑ මේ බදු නීතියට යටත් බදු නොගෙවා ඉන්න එක කිසිම දෙනක නිදහස් කරලා නෑ. නෑ මේ නිදහස් කරලා නෑ. වැරදි අර්ථකථනයක්. දැන් අපි මේ ව්‍යාපාර කරන අය බදු ඩික්ලෙයා කරන්න නැතුව ඕන තරම් ගෙවන්න නැතුව ඉන්නවා. මේ කියන්නේ මේ වෙනත් වෘත්තිකයන් කරන අය කියන්නේ බදු නොගෙවා සිටීමත් බදු පැහැරීමත් කියන එක යථාර්ථයක්. මේක ඇතුලේ තියෙනවා. අපි කරන්නට ඕනේ ඒක අවම කරගනිමින් ඉදිරියට යන්න. මේක එකවර කරන්න බෑ. අපි අනිවාර්යයෙන්ම මේවා සැලකිලිට භාජනය කරනවා. කැසිනෝ විතරක් නෙමෙයි අනෙකුත් මාර්ගවලිනුත් බදු සාධාරණ විදියට ගෙවන්නත් කන්වීනියන්ස් එයාට ගෙවන්න පුළුවන් වෙන්නත් එපා. සමහර අවස්ථාවලදී අපි ගෙවන්නේ කවර ගෙවන්න බෑ. නැන්නේ සාධාරණ බව, ගෙවීමේ සරල බව, පහසුව ඇති කරන ක්‍රමයකට මේ ඩිජිටල් තාක්ෂණයත් උපයෝගී කරගෙන ඉදිරියට යනවා. ඒක එකවර කරන්න බෑ. අපි අනිවාර්යෙන් ඒ සඳහා මැදිහත් වෙනවා.
දැන් ගරු අර්ථ දෙසිල මොමන්ට්
ගරු ගරු ඇමතුමා බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට. මේක මම මේ මුදල් කමිටුවේ සභාපති හැටියටත් තමයි මේ ප්‍රශ්නේ ඔබතුමාට යොමු කරන්නේ. මම අද නෙවෙයි මේක යොමු කරේ. මම කලින් කිව්වා වගේ ගියාණ්ඩෝ ඉඳන්ම මේක යොමු කරා. දැන් ඔවුන් කලින් කිව්වේ එහෙම ඔන්ලයින් කැසිනෝ නෑ කියලා. හැබැයි ඔන්ලයින් කැසිනෝ තියෙනවා. ඒක ඔෆ්ලයින් වගේම ඔන්ලයින් එකේ දවසකට මං හිතන්නේ මිලියන් ගණන් සමහර වෙලාවට බිලියන් ගණන් වෙන්න ඇති මේ කට්ටිය හම්බ කොට. ඉතින් මං යෝජනා කරනවා අපේ නිර්දේශ තියෙන ඕන තරම් මුදල් අමාත්‍යාංශයට එවපු මුදල් කාර්ක සභාව හරහා ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න වහාම ක්‍රියාත්මක වෙන්න කියලා මේ ඉල්ලීම කරන බොහොමත්ම ස්තුතියි.
ගරු විපක්ෂ නායකතුම ඔබතුමා දැන් 27-2 යටතේ ඔබගේ කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලීමක් කරන්නේ දැන් දැන් හරි. තව ප්‍රශ්න දැන් වෙන වෙන දවසක අහන්න ගරු විපක්ෂ නායකතුමා. අමාත්‍යාංශ නිවේදන තරණ කටයුතු සහ ක්‍රීඩා දැන් 27-2 යටතේ එතුමා කරුණු පැහැදිලි කිරීමක් කරගෙනීමක් ඉල්ලීමක් කරා. ඒ දෙකතම දැන් ඒක බෑ. දැන් එකක් අහුවනේ දැන් ඔබතුමාට බොහොම ගරුත්වයෙන් මම ඒ අද කරුණු පැහැදිලි කරගෙන දුන්නා. මන්ත්‍රීතුමා ක්ෂණික මන්ත්‍රීතුමා
ගෞරව සභානායකවරලේ මෙහි මුඛ්‍යමානර බඩේමින්ද සබේලේ එළපවඬම් කඩන්ද වාරම් කඩන්ද පෙබ්‍රවරි මාසම 20-ஆம் தேதி ஆரேம்பதி ප්‍රදේශத்திலே ஒரு கத்தியால வால்வட்டு நடந்தது அதனைத் தொடர்ந்து நேற்றே தினம் இரவும் வந்து கல்லடியிலே மட்டக்களப்பு நகர பகுதியிலே ஒரு வால்வட்டு குழுவால ஒரு கத்தி வெட்டு சம்பவம் நடந்திருக்கு
கரு மந்திரிமா மே மே காரணா பாயிண்ட் ஆஃப் போர்ட் එකක් නේ ඔබතුමා වෙනම සභා කල්තමේ වෙලා කිල්ලන්න 27 අමාත්‍යාංශ නිවේදන කරුණාතර කරුණාකර මන්ත්‍රීතුමා ඔබතුමා ඔබතුමා මේ මේ මේක ජාතික ප්‍රශ්නයක් නෙවෙයි මේ කියවන
92-2 ඔබතුමා කියවන්න මට විනාඩියක කාලයක් මේ යන ගැටලුව ගැන අහන්න පුළුවන් ඔබතුමා කියවන්න අන්දවයිලේ அமைச்சரவர்களே ஜனாதிபதி அவர்களும் அண்மையிலே சொன்னார் மட்டக்களப்பு மாவட்டத்துக்குள்ளே சில குழப்பங்கள் நடக்கலாம் இந்த பாதாள உலக குழுக்களினால் இப்ப தற்பொழுது நேற்றைய தினம் இரவு நேரத்திலே கல்லடி மட்டக்களப்பு நகரத்திலே ஒரு குற்றச்சாட்டு நடந்திருக்கு அதே போலதான் ரெண்டு நாள் ஒரு வாரத்துக்கு முதல் ஆரம்பத்திலே நடந்திருக்கு
அமாத்தியான நிவேதன தருண கட்டுசா கிரீடா அமாத்திய கரு சுசில் குமார் கமகே மாதா
கரு கதாநாயகத்துமணி கரு பார்லிமேந்து மந்திரி அடைக்கநாதன் மகதா எதிரிபாத் கரப்பு பிரஸ்னேட மம பிரித்துரு தேனவா பிரஸ்னாங்க எக்க
ඔබතුමා සභාව කල්තැබීමේ යෝජනාවක් ඉදිරියගෙන එහෙම නැත්නම් 27-2 යටතේ ප්‍රශ්නයක් විදිහට මේ කාරණාව යොමු කරන්න එහෙම නැතුව මේක අදාළ වෙන්නේ නැහැ. කරුණාකර ගරු අමාත්‍යතුමා කතා කරන්න.
ප්‍රශ්නාංක 1 මෙම ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු ක්‍රීඩා
මාත්‍යාංශයෙන්
නෙමෙයි කරන්නේ
මේකට MP ඕඩර්
මේකට මුදල් සපයලා තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය
සභාවේ කටයුතු වල බාධා කරන්න යනවා ඔබ ඔබතුමා එළියට දාන්න
සිද්ධ වෙනවා ප්‍රශ්නාංක 2
ඔබතුමා සභාව කල්දැම්මේ මාස්තාවේදී ඒ යෝජනාව ගේන්න ගරු සානෙක්කන් මන්ත්‍රීතුමා ගරු අමාත්‍යතුමා ඔබතුමාට කතා කරන්න පුළුවන් ගරු අචුනා මන්ත්‍රීතුමා
කතානායකතුමනි
ගරු කතානායකතුමා
කරුණාකරලා බලන්න 92 තියෙනවා
එම්පි කෙනෙකුට වැදගත් ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් අනිත් එක මම පක්ෂ නායකයෙක්. එතකොට ඔබතුමාට වාකීම තියෙනවා අපි කියන එක අහන්න. අපේ පැතිවල මිනිස්සු කෑලි කෑලි කපනවා මේ අඩුවක් ගැනලා. ඒවා අපිට මෙහින් කියන්නේ නැතුව හොයා කියලා කියන්නද? කරුණාකරලා අපි කියන එක අහන්න. අපි කියන එක අහන්න. ඉතින් මේ මන්ත්‍රී කෙනෙක් මෙයා ඔබතුමා නගිනේර පාලනය කරනවා මම උත්තර පාලනය කරනවා. අයි අයි වෙන කට්ටිය නගිට්ටාම දෙනවා නේද? පය ගන්න කතා කරන්න. අයි අපිට දෙන්න බැරි. ඒක අපිට දෙන්න බැරි.
ඒක කාර්යපටවාදී.
ඔයා එම්මෝ විදියට හැතරෙන් දෙපා කතා නෑගතුමා. ඔයා වරදක් කරනවා. අයි අපි නගිට්ටාම මයික් එක දෙන්න බැරි. අයි
ගරු මාතෘමා
අපි සිංහලින් කතා කරු දෙමළින් කතා කරු වලට අහන්න බැරිද? ඔයාගේ භාෂාව නෙමෙයි මම.
ගරු මාතෘමා මේක ප්‍රොසීඩර් එකක්. ගරු අමාත්‍යතුමා ඔබතුමාට කතා කරන්න පුළුවන්.
ගරු කතානායකතුමනි මේකේ දෙවනි ප්‍රශ්නෙට මම උත්තර දෙනවා. මේකේ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට තෝරගෙන තියෙනවා 2016 අවුරුද්දේදී. මේකේ
ගරු අත්තුර මන්ත්‍රීතුමා ඔබතුමාට මේ කාර්යාව සම්බන්ධව විශේෂ යෝජනා සභා කල්තබීමේ යෝජනාවක් විදිහට ගේන්න පුළුවන්. ගරු අමාත්‍යතුමා කරුණාකර ඕඩ් ප්ලීස් කරුණාකර අසුන් ගන්න. 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 කරුණාකර අසුන් ගන්න.
දෙදස් දාසේ අවුරුද්දේ මේක ආරම්භ කිරීමෙන් පස්සේ පස් පිරවීමේ කටයුත්ත කරලා තියෙනවා. ක්‍රීඩාගාරය ඉදිකිරීමත් හානු පද්ධතිය ඉදිකිරීමත් නවත්තලා තියෙනවා. මේකේ වතුර ගැලීමක් නිසා මේ ප්‍රදේශය වතුරෙන් යට වෙනවා. ඒක නිසා මෙම ව්‍යාපෘතිය අතරමඟ නතර කළා. මන්නාරමේ නානට්ටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නරු විලුක්කුලම් ක්‍රීඩා පිටිය වෙත මාරු කරලා තියෙනවා. ප්‍රශ්න අංක 3 නරු විලුක්කුලම් ක්‍රීඩා පිටිය අර කලින් ක්‍රීඩා පිටිය අසාර්ථක වුණාට පස්සේ මන්ත්‍රීතුමනි මේකේ 2017 වර්ෂයේ වැඩ ආරම්භ කරලා තියෙනවා.
එමිල් නගර
ක්‍රීඩා පිටියේ මේකේ පීනුම් තටාකය සහ ප්‍රතිපාදන වෙන් කරපු පීනුම් තටාකයේ වැඩ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදිකිරීම හා මීටර් 400 ධාවන පථය ඉදිකිරීම 20-25 වර්ෂයට ප්‍රතිපාදන අපි සලස්සලා තියෙනවා මන්ත්‍රීතුමනි.
ප්‍රධාන සංවිධායකතුමා
ඒක නිසා
කතානායකතුමනි මිනිට්ටුවක් අවස්ථාව දීලා මේක ඉවර කරලා දෙන්න.
දැන් පැහැදිලිම කිව්වා මේක ප්‍රොසීඩර් එකක්. ස්ථාවර නියෝගය 27-2 යටතේ ඉදිරිපත් කරන්න පුළුවන්. සභාව කල්තබන අවස්ථාව ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම කියද්දිත් මේ හැසිරෙන ආකාරය ඉතාම මේක ඔබින් නෑ මන්ත්‍රීවරුන්ගේ. කරුණාකර මන්ත්‍රීවරු ඊට වඩා හොඳ වැදගත් විදිහට හැසිරෙන්න පුරුදු වුණා නම් හොඳයි. මේ මාධ්‍ය සම්දර්ශන එපා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ගරු අමාත්‍යතුමා ඔබතුමාට කතා කරන්න පුළුවන්.
මේකේ ප්‍රශ්න අංක
කරුණාකර මන්ත්‍රීතුමා අසුන් ගන්න. ඔබතුමා මම කියන ඕඩර් එක ක්‍රියාත්මක කරන්න ඕන. කරුණාකර
ඔයා දොස්තර නේද?
ගරු අමාත්‍යතුමාට කතා කරන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමනි අපේ 4 ප්‍රශ්නයට පිළිතුර මේකේ පැති විකට්ටු හා ක්‍රීඩා පිටි අලුත්වැඩියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා තමයි කරන්නේ. මන්නාරම් දිස්ත්‍රික්කයට අපි පැති විකට් 7 ක්‍රීඩා පිටි 5 සංවර්ධනය කරන්නත් අපි බාරගෙන තිබ්බා. ඒකෙන් පැති විකට් 7 අපි සංවර්ධනය කළා ඉවරයි. ප්‍රාදේශීය ලේකම්තුමිය කාර්යාලයේ නිවේදනයට අනුව නමුත් ඉතිරි ක්‍රීඩා පිටි 5 අපි සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. 20-25 අයවැය ප්‍රතිපාදන වලින් ප්‍රමුඛතාවය මත ඉතිරි ක්‍රීඩා පිටි 5 මන්නාරම දිස්ත්‍රික්කයේ අපි කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා
අර කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. ඉතා වැදගත් ප්‍රශ්නයක් සාකච්ඡාවට ගන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. මම මේක ඉදිරිපත් කළා ඉන්නවා. ගරු කතානායකතුමනි මගේ මගේ කතා ඉවර කරලා පස්සේදී
ගරු කතානායකතුමා
ඔබතුමාට මයික් එක ලැබෙන්න
තිබුණා. ගරු කතානායකතුමනි දැන් මීට පෙර අවස්ථා ගණනාවකදී 92-2 යටතේ ඔබතුමා මේ සභාවෙන්ම ගරු මන්ත්‍රීතුමන්ලාට විනාඩියක් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට අවස්ථාව දීලා තියෙනවා. මේකෙන් ඔබතුමා ප්‍රෙසිඩන්ස් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. පූර්වාදර්ශයක් ක්‍රියේට් කරලා තියෙනවා. ඉතින් ඒක අනුගමනය කරමින් අපේ ප්‍රශ්න දෙක ඉදිරිපත් කරන ගරු මන්ත්‍රීවරුන්ට අර අනිකුත් මන්ත්‍රීවරුන්ට දුන්නසේ විනාඩිය ලබා දෙන්න 92-2 යටතේ නෑ මේක පූර්වාදර්ශයක් තියෙනවා. මේක ප්‍රෙසිඩන්ස් එකක් තියෙනවා. එක මන්ත්‍රීවරු කොට්ටාසයකට ඒ අවස්ථාව ලබා දීලා මෙතුමන්ලට අහිමි කරන්න ගියම මේක වැරදීනේ. ඒකයි මම කියන්නේ. එනිසා කරුණාකරලා මේ අවස්ථාව ලබා දෙන්න විනාඩිය
ගරු විපක්ෂනායකතුමා සානෙකන් මන්ත්‍රීතුමා දැන් කියපු කාරණාව ප්‍රොසීඩ් එකක් එතුමාට මම කිව්වා සබ්බව කල්තබන අවස්ථාවේදී හෝ එහෙම නැත්නම් 27-2 යටතේ ඉල්ලන්න පුළුවන් කතා කරන්න පුළුවන් කියලා. එතුමා ඒක වයලේට් කරන මේ කතා කරන්නේ. දැන් ඔබතුමා දැන් හරි නෑ මේ මේ ගරු සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමා චානකයන් මන්ත්‍රීතුමා
ගරු ගෞරව කතානායකතුමනි මේක විනාඩියක ප්‍රශ්නයක් මම ඔබතුමාගෙන් ඇවිල්ලා ඉල්ලුවා පැහැදිලිවම. ඔබතුමාට මේක මම ඊරසේ ස්ථාවර නියෝග 92-2 යටතේ විනාඩියයි ඉල්ලුවේ. මේක ගැටුමක් ඇති කන්නේ දැන් උදේ පාර්ලිමේන්තුව විනාඩි 20ක් ඔබතුමා නාස්ති කරේ. ගෞරව අමිත්‍රවර්ලේ කඩන්ද වාරම් මට්ටකලපුලේ පෙබ්‍රවරි මාසයේ 20 දාන්තියේදී ஒரு වාල්වට්ටු කුළුවල ஒரு වාල්වට්ටු නடந்தது. පාරි අච්චතලේ மக்கள் நேற்றே தினம் காலையிலேயும் கூட இன்னும் கைதுகள் நடக்கின்றன ஆர்ப்பாட்டத்தில் ஈடுபட்டார்கள். அதனை தொடர்ந்து நேற்று இரவும் ஒரு வால்வெட்டு குழு வந்து மட்டக்களப்பு நகரத்திலே வால்வெட்டு செய்திருக்கு. ஜனாதிபதி சொன்னார் மட்டக்களப்புலேயும் இவ்வாறான விடயங்கள் நடக்கலாம் என்று இந்த பாதாள உலகத்தினுடைய குழுக்களால். அந்த வகையிலே இந்த விடயம் தொடர்பாக உங்களுடைய அவசரமான கரிசனை எடுத்து இதுக்கு ஒரு முடிவு கொண்டு வர வேணும் என்றதான் நான் கேட்டேன். மென்ன மேதிக விதராய் அஹண்ணுனே ஒபதுமா மே சபாவ திருகுணாமலை ஸ்பிரிதலை எம் எஸ் வகை மெஹவன்னோ இந்த பிரச்சனை பூமி ஸ்தூதி
කතා නැතුම සමාවෙන්න මම හැසිරෙන විදියට පළවෙනිම සමාවෙල්ලන් නම් ඔකලෝ අපේ කතාවකට දෙන්නේ නැත්තේ කරුණාකරලා අහන්න ට්‍රිංකෝමලි හොස්පිටල් එකේ බේස් හොස්පිටල් එකක් තියෙනවා. ඒ හොස්පිටල් එකේ ඉන්න ડોක්ටර් කෙනෙක් හරිද ලෙඩ් උඩ ගහලා ඒක වීඩියෝ කරලා මාතියට දාලා තියෙනවා. කරුණාකරලා ඒක පොඩ්ඩක් බලන්න. ඒ ડોක්ටර් දැන් ඒ ડોක්ටර් දවස් 4ක් අදාළව කරුණාත්ම
මේ අදාළව ඔබ 22-27-2 යටතේ හරි සභා කල්තබන අවස්ථාවේදී මේ කතා කරන්නේ මේක මේ මාතෘකාට ගන්නව කාරණාවක් නෙමෙයි මෙතෙන්දී. ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි 92-2 යටතේ තිබෙන රීති ප්‍රශ්නය මම කියන්නේ. රීති ප්‍රශ්නයක් මතු කිරීමේ මන්ත්‍රීවරයෙකුට මිනිත්තු 1කට වඩා කතා කරනු ලැබිය නොහැකි අතර සැලකිල්ලට භාජනය කළ ලැබෙමින් තිබෙන ප්‍රශ්නයක් පිළිබඳව කතා කරනු ලැබිය නොහැකි වන්නේ. ගරු කතානායකතුමනි අපිට මන්ත්‍රීවරයෙට පොයින්ට් ඔෆ් ඕඩර්ක් රේස් කරන්න පුළුවන් ඕන වෙලාවක ඒක ඇත්ත. අනිත් ප්‍රශ්නකට වඩා ඒක ප්‍රමුඛ වෙනවා. ඒක රීති ප්‍රශ්නයක් වෙන්න ඕන. ඒක බස් එක කැඩිලා හරි පාලම කැඩිලා හරි කෝච්චිය කැඩිලා හරි වෙන්න බෑ. ඒක තමයි මේකේ තියෙන 92-2 රීති ප්‍රශ්න කියලා තියෙන උඩ. රීති ප්‍රශ්න කියන්නේ මොනවද? ඒ නිසා මෙතන පොයින්ට් ඔෆ් ඕඩර් මේ 150-225 නම පොයින්ට් ඔෆ් ඕඩරේ විනාඩි ගත්තොත් ඔය විදියට පාර්ලිමේන්තුව කරන්න වෙන්නේ නැහනේ. ඒ නිසා අපි කියන්නේ මේක කිසිම ඩිස්ක්‍රිමිනේෂන් එකක් නෙමෙයි. ඒක කරුණාකරලා අපි ස්ථානින් ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි මෙතන අපිට කියන්න තියෙන නිසා 92-2 යටතේ රීටි ප්‍රශ්නයක් මතු කරන්න තමයි මන්ත්‍රීට විනාඩියක් ලැබෙන්නේ. නැතුව අපේ වෙන අවශ්‍යතාවයක් කරන්න නෙමෙයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝගවල ඕනතරම් අවස්ථා මන්ත්‍රීතුමාට තිබෙනවා. ඒක තමයි මම හිතන්නේ ගරු කථානායකතුමා පෙන්ලා දුන්නේ. ඒ නිසා කරුණාකරලා අපි ලේකම් මණ්ඩලෙත් ඉල්ලා සිටිනවා කරුණාකරලා ඒ වගේ අවස්ථාවලදී සභාවට සහ මුලාසනයට අදාළ මග පෙන්වීම කරන්න එක නැත්තම් මේක ඇදගෙන යනවා.
පැහැදිලිවම
අදත් අපිට බැරි වෙලා තියෙනවා කරු කථානායකතුමනි ඩිබේට් එක පටන් ගන්න 10 මාට. ඒකට විපක්ෂ වගේ කියන්න ඕන.
පැහැදිලි මේ කාර්යාව ප්‍රකාශ කරලා තියද්දිත් ඉතේ මන්ත්‍රු දෙන්නා ඉතාම රීතියට අනුකූල නොවන විදිහට ඇසිරීම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. කරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා ඔබතුමා කතා කරලා කරුණාකර වාඩි වෙන්න මන්ත්‍රීතුමාලා වාඩි වෙන්න මන්ත්‍රීතුමාලා මේ වැඩේ කරන්න බෑ නැත්තම්.
හරි හරි මම කතාවෙන් පස්සේ ගන්නකෝ.
ගරු මන්ත්‍රීතුමා, ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි කරුණාකර
සෞඛ්‍ය සානක්යන් මන්ත්‍රීතුමා
කරුණාකර ගරු කථානායකතුමනි
ප්ලීස් සිට් ඩවුන්. ඔන්නබල් සානක්යන් ප්ලීස් සිට් ඩවුන්.
දුන්න මේක මේ විදිහට කරන්න බෑ ගරු කථානායකතුමනි. එක්කෙනා හිටියේ දෙන්නෙක් වෙලා සභාව විහිළුවක් කරලා තිබුණ එක්කෙනෙක් විසින් දැන් දෙන්නෙක් එක කරන්න බෑ වත් වෙලා තියෙන්නේ.
ඉතාම අශෝභන හැසිරීම පාර්ලිමේන්තු තුළ. මේ ගර්භය තුළ ඉතා විනය ගරුක හැසිරින්න දැහත් තියෙනවා. ගරු
සානෙක්කතුමනි
සානෙක්ක මන්ත්‍රීමා ඉඳ ගන්න. ප්ලීස් සිට් ඩවුන්. Please sit down. Honorable MP, please sit down.